Karu Ruan Chaminda Ranasinghe Mahata Ubutumata Vinadi Dahata Kalayak Laba Dila Tiyena
Garu Kathanayaka Thumani Bohoma Stutiwanta Wenawa Me Awasthawa Laba Dima Pilibandawa E Wagema Sri Lankawe Janatawata Jatika Janabalavege Pratipakti Prakashaya එවගේම මැතිවරණය හමුවේ අපි ඉදිරිපත් කළ අපේ යෝජනා සැලසුම් අනුව ඒවා පිළිගනිමින් දැවැන්ත ජනවරමක් ජාතික ජනබලවේගයට ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාවට මම කෘතවේදී වෙනවා විශේෂයෙන්ම අපි දන්නවා නිදහසෙන් පස්සේ අපේ රටේ ආර්ථිකය නිසි මගකට යොමු කරන්න මේ රටේ පැවති ආණ්ඩු සමත්ුනේ නැහැ. මෙවර මේ ජනවරමේ ඉතාමත්ම පැහැදිලි කාරණයක් තමයි මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් කිරීම විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ රජය සතුණු දැවැන්ත ව්‍යාපාර කඩාවැටීම ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත මේ කියන සියලුම ව්‍යාපාර ශේෂ්ත්‍රවල සිදු කළ දැවැන්ත ඒ විනාශය මෙන්න මේ ආර්ථික කාරණා පදනම් කරගෙන තමයි මෙවැනි දැවැන්ත ජනවරමක් ජාතික ජනබලවේගය කෙරෙහි මේ මැතිවරණයෙන් අපිට ලබා දීලා තියෙන්නේ දැන් අර මුලින් කිව්වා වගේ ඇත්තට අන්නේ විනාශය කරපු දේශපාලකයින් කෙරෙහි තමයි මේ රටේ ජනතාව වෛරයක් ඇති කරගත්තී. ඒ දේශපාලකයන් තමයි මේ රටේ ජනතාව පාරට ඇවිල්ලා එලවලා දැම්මේ. අපිට මතකයි ඒ වෙලාවේ මේ රටේ තරුණ ප්‍රජාව විශේෂයෙන් උගත් බුද්ධිමත් තරුණයින් ජනතාව ඉල්ලුවේ සැබෑ වෙනසක් සිස්ටම් චේන්ජ් එකක්. ආන්ගේ වෙනස කරන්න තමයි මං ඉදරෝ මේ ජනවරම අපිට ලබලා දීලා තියෙන්නේ. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගේ ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරලා ලාභ ලබන්න පුළුවන් ආයතන තෙල් පිරිපහදුව හරහා අපේ රටේ ඉන්ධන බෙදා හැරීම තුලින් අඩුම ගානේ පිරිවැයවත් එකතු කරගෙන මේ ක්‍රියාවලිය කරගන්න බැරි වුණු ආණ්ඩු ඒගොල්ලන් දැවැන්ත ණයකන්දක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට ඉතිරි කරලා අන්ගේ ණය ගෙවන්න ඒගොල්ලොම යෝජනා කරපු රුපියල් 50ක බද්දක් නිසා තමයි අපිට මේ තෙල් මිල මේ විදිහට පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ මේ වෙනකොටත් ඒ වගේම කතානායකතුමනි මම මතක් කරන්න කැමතියි අපිට මේ දැවැන්ත ආර්ථික අභියෝගය එමත් නැත්නම් බංකොලොත්තුණු විනාශ කරපු මේ ආර්ථිකය නැවත ප්‍රතිස්ථාපනය කරන්න සාමාන්‍ය ජනතාවගෙන් අයින් කරපු ඒ ආර්ථිකය නැවත සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඔවුන්ගේ ආර්ථික ශක්තිය දියුණු කරන්න අපිට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ අභිලාෂයක් තියෙනවා ඒක තමයි ජනාධිපතිවරයා එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ ඉතින් මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති මේ නැවත මේ ආර්ථිකයේ ගොඩනැගීමේ වැඩපිළිවෙලේ සංචාරක ශේත්‍රය පිළිබඳව අපි දන්නවා සංචාරක ශේත්‍රය ගෝලීය ආර්ථිකයේ දැවැන්ත කොටසක් බවට පත් වෙලා තියෙනවා බොහොමයක් රටවල ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් එහෙම අපි දන්නවා යම් කිසි ප්‍රගතියක් මේ කර්මාන්තේ ලබලා තියෙනවා මේ වෙනකොට මම කෘතවේදී වෙනවා රාජ්‍ය නිලධාරීන් පෞගිය ඒ වගේම දේශපාලකෙන් හිටියා ඇතරෝ මේ කර්මාන්තය මේ ලබලා තියෙන ප්‍රගතිය අත්කරගන්න පුරෝගාමී වුණු ඒ අයට මම මේ අවස්ථාවේ කෘතවේදී වෙන්න කැමතියි ඒ කෙසේ වෙතත් සංචාරක කර්මාන්තේ වැනි ලෝකයේ ඉතාමත්ම සීග්‍රයෙන් පැතිරෙන ඒ වගේම හොඳ ආර්ථික අවස්ථාවන් නිර්මාණය කරන කර්මාන්තයක් අපේ රටේ පොදු මහජනතාවගේ ආර්ථික ශක්තිය ඔවුන්ට හොඳ ආර්ථික අවස්ථාවන් උදා කරන්න ඒ වගේම අපේ රටේ යටිතල පහසුකම් සහ අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් සාගර වෙරළ තීරය ඒ වගේම අපේ සංස්කෘතික උරුමයන් වන සම්පත සාගර ජීවීන් මෙන්න මේ කියන සම්පත් කේන්ද්‍ර කරගෙන අපේ රටට ඔබින සංචාරක නිෂ්පාදන දියුණු කරන්න ඒ වගේම එහෙම දියුණු කරපු සංචාරක නිෂ්පාදන ලෝක වෙළඳපොළ තුල ප්‍රවර්ධනය කරන්න පෞගිය පාලනයන් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි 1960 වගේ ඔය වෙළඳ ගුවන් සේවා ආරම්භ කරනකොට තායිලන්තේ වගේ රටකට සංචාරක පැමිණීම තිබුණේ 120,000 විතර සංචාරකින් වසරකට. ඒ වෙනකොට ශ්‍රී ලංකාවේ තිබුණා සංචාරකින් වසරකට 60,000 පමණ සංචාරකින් පැමිණුණා. හැබැයි 2024 අද තත්ත්වයේ ගත්තොත් අපි තවම සංචාරකින් මිලියන 2ක් ගැන කතා කරනකොට අපේ රටේ තායිලන්තය ඒගොල්ලන්ගේ සංචාරකින් මේ වසරේ මිලියන 36 දක්වා වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. එහෙනම් කොහොමද ඒගොල්ලන් ඒක කරේ? ඒගොල්ලන් ඒ පිළිබඳව සැලසුම් හැදුවා. අර මම මුලින් කිව්වා වගේ ජාතික අඳුමට මුවා වෙලා ජාව ආරම්භ කරන වෙනුවට ඒ රටවල නායකයෝ ඒගොල්ලන්ගේ රටේ අනාගතය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති හැදුවා. ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ලෝකේ මොන දිශාවටද ගෙනියන්නේ, මොන කර්මාන්තද ඒගොල්ලන් ආර්ථිකයේ දියුණු කරන්නේ කියන සැලසුම් හදලා, ඒ සැලසුම් හරහා ඒගොල්ලන්ගේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඒගොල්ලන් ඒ සැලසුම් ක්‍රියාත්මක කෙරුවා. ඒ වෙනුවට අපේ රටේ විවිධ ජාවාරම් අපි දන්නවා, විශේෂයෙන් COVID-19 අර්බුදය ආපු වෙලාවේ එක පුද්ගලයෙක් එයාට ඕන විදිහට අපේ රටේ වනෝද්‍යාන විවෘත කරලා එයාගේ ට්‍රැවල් ඒජන්සි සංචාරකින් අරන් යන්න කටයුතු කරා. අපි දන්නවා විශේෂයෙන් විදේශ රැකියාවල නිරත වුණු අපේම පුරවැසියන් අහිංසක ශ්‍රමිකයින් ඒගොල්ලන් මේ ලංකාවට එනකොට ඒගොල්ලන්ව තමන්ගේ හෝටල් වල දාලා මුදල් උපය ගත්ත හැටි අපි දැක්කා. ඉතින් මෙන්න මේ වගේ දූෂිත ආර්ථික ක්‍රමයක් තමයි මේ රටේ ජනතාව පළවා හැරලා තියෙන්නේ. ඒ නිසා ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ජාතික ඇඳුම නෙමේ. ඒ ජාතික ඇඳුමට එහෙම නැත්නම් සාටකවලට මුවා වෙලා අන්නේ ඒ දූෂිත ගනුදෙනු කරපු දේශපාලකයන් තමයි මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඉතින් මම සඳහන් කරා වගේ අන්නේ ඒ සංචාර කර්මාන්තයේ, ගෝලීය සංචාර කර්මාන්තයේ තියෙන විභවතාවයන් අපේ රටේ සංවර්ධනය කරන්න, ඒ වගේම අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ඈත ගම්වල පිත්තල නිර්මාණ ශිල්පියෙක්, එහෙම නැත්නම් විල්පත්ව වනෝද්‍යානයේ මායිමේ හේනක වැඩ කරන ගොවියෙක්, අන් ඒ අය මේ කර්මාන්තයත් එක්ක සම්බන්ධ කරන්න අවශ්‍ය සැලසුම් අපි සකස් කරලා තියෙනවා. ඒ සඳහා අපි ජාතික සංචාරක ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ කතානායකතුමනි, මේ සංචාරක ප්‍රතිපත්තිය සකස් කරන අවස්ථාවේ අපි මේ රටේ සියලුම අංශවල සියලුම මට්ටම්වල ඉන්න ව්‍යාපාරිකයින් සම්බන්ධ කරගත්තා. අපි දන්නවා සංචාර කර්මාන්තය කියන්නේ ඉතාමත්ම සංවිධිත කර්මාන්තයක්. විශේෂයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පාරේ අපි දන්නවා ටුක් ටුක් එකක්, එහෙම නැත්නම් ත්‍රිවිල් එකක් පදවන රියදුරු මහත්මයෙක්, සංචාරක මග පෙන්වන්නේ සංචාරකෙක්, තැඹිලි ගෙඩියක් විකුණන වෙළඳ මහතෙක්ගේ ඉඳලා දැවැන්ත ගුවන් සමාගම් මෙහෙවන, දැවැන්ත සංචාරකයින් මේ රටට ගේන සමාගම් මෙහෙවන ව්‍යාපාරිකයින් දක්වා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන පුද්ගලයින් ඉන්නවා. ඉතින් මෙන්න මේ සියලුම දෙනා නියෝජනය කරන සංචාර කර්මාන්තයක් ගොඩනැගීමට මම හිතන රජයක් විදිහට අපිට වගකීමක් තියෙනවා. අර මම මුලින් සඳහන් කරා වගේ හැබැයි මෙච්චර කල් මේ රටේ ක්‍රියාත්මක වුණේ ඒ යම්කිසි ව්‍යාපාර කණ්ඩායමක් අනේ ඒගොල්ලන්ට අවශ්‍ය තමන්ගේ ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න අනේ ඒවා ප්‍රමුඛ කරගත්ත සංචාරක ප්‍රතිපත්තියක්, එමත් නැත්නම් ප්‍රමෝපායන් ව්‍යාපෘති තමයි අපේ රටේ ක්‍රියාත්මක වුණේ. ඒ වෙනුවට ජාතික ජනබල වේග ඉදිරිපත් කරනවා සහභාගීත්ව තිරසර සංචාරක ආර්ථිකයක්. සහභාගීත්ව කියන වචනෙන් අපි අදහස් කරන්නේ අපේ රටේ සියලුම ජන කණ්ඩායම්, විවිධ ආර්ථික මට්ටම් වල ඉන්න අය මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරගත හැකි සියලුම පිරිස් ඉන්ක්ලූසිව් වලතන් මේගොල්ලන් මේ සංචාරක ආර්ථිකයට අපි ඇතුළත් කර ගැනීම තමයි එතනින් අපි යෝජනා කරන්නේ. ඒ වගේම තිරසර සංචාරක කර්මාන්තයක් අපි යෝජනා කරන්නේ. ඇතර අපි ගත්තොත් දැන් මේ පවතින තත්ත්වය තුළ විශේෂයෙන් අපේ රටේ යාල වනෝද්‍යානය, එහෙම නැත්නම් මිරිස්සේ තල්මසුන් නැරඹීම වගේ සංචාරක කටයුතු උදාහරණයක් විදිහට දැක්කොත්, මේ වගේ විශේෂයෙන් අපි ක්‍රියාත්මක කරන බොහොමයක් සංචාරක ක්‍රියාකාරකම් ඒවා අපිට දීර්ඝකාලීනව අපේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා අපිට කල්පනා කරන්න බෑ. වර්තමානයේ ඒවා ක්‍රියාත්මක වෙන මට්ටමින් අන්න ඒ නිසා අපි කල්පනා කරනවා තිරසර සංචාර කර්මාන්තයක් විශේෂයෙන් අපේ සංස්කෘතික උරුමයන්, ඒ වගේම අපේ ජාතික උරුමයන්, ඒ වගේම ස්වභාවික සම්පත් මෙන්න මේවා අනාගත පරපුරටත් ඉතිරි කරමින් ඒවා ආරක්ෂා කරමින් මේ කර්මාන්තයට යොදාගත යුතුයි කියන ඉතාමත්ම යොදාගත යුතුයි කියන අවශ්‍යතාවය අපේ ජාතික ජනබල වේගයේ සංචාරක ප්‍රතිපත්තියේ අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ අපේ කර්මාන්තයට අදාළව ඉන්න පුද්ගලයන් විවිධ අභියෝගවලට මේ වෙනකොට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ව්‍යාපාර කීපයක් එකතු වෙලා අපේ රටේ සංචාරක ප්‍රවාහණය පවත්වගෙන යමින් ඉන්නවා. ඒ ප්‍රතිඵලයක් විදිහට අර කුංචි ව්‍යාපාරිකයින්ට තමන්ගේ සංචාරකයන් ප්‍රවාහණය එම නැත්නම් විශේෂයෙන් මේ සඳහා ඔවුන් සුදුසුකම් ලබාගෙන ඔවුන් ඒ සඳහා ලයිසන් ලබාගෙන ඉන්නවා. ඒ අයට තමන්ගේ කර්මාන්තය එමත් නැත්නම් තමන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේ අවස්ථාවක් අහිමි කරලා තියෙනවා. අර වගේ විශාල ව්‍යාපාර මෙන්න මේ කර්මාන්තයට ඇතුල් වීමත් සමග ඒ වගේම කතානායකතුමනි අපි දන්නවා අපේ රටේ මේ ආර්ථික බංකොලොත්භාවයෙන් අපිට එළියට එන්න නම් කෙටි කාලිනව විශේෂයෙන් අපේ රටට අවශ්‍ය විදේශ අරමුදල් ලබා ගන්න මේ සංචාර කර්මාන්තයෙන් විශේෂ දායකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. ඒ අනුව අපි සැලසුම් කරලා තියෙනවා මේ වසර 2024 වසර අවසන් වෙනකොට සංචාරකයන් මිලියන 2කට අධික සංචාරක පැමිණීමක් අපි අපේක්ෂා කරනවා මේ වසරේ. සහ ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 3ක විදේශ විනිමය ආදායමක්. ඒ වගේම ලබන වසරේ 2025 අපි සැලසුම් හදලා තියෙනවා සංචාරකින්ගේ පැමිණීම මිලියන 3 දක්වා වැඩි කරගන්න. ඒ හරහා ඩොලර් බිලියන 5ක ආදායමක් අපි අපේක්ෂා කරනවා 2025 වසරට. ඒ වගේම අපේ සංචාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් අපි යෝජනා කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් විශේෂයෙන්ම නැෂනල් බ්‍රෑන්ඩින්ග් එමත් නැත්නම් නේෂන් බ්‍රෑන්ඩින්ග් කැම්පේන් එකක් අපි යෝජනා කරනවා. අන්න ඒ හරහා 2030 වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා සංචාරකින් මිලියන 5ක් අපේ රට ආකර්ෂණය කරගන්න. ඒ වගේම ඩොලර් බිලියන 10ක සංචාරක ආර්ථිකයක් නිර්මාණය කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ ඉටු කර ගැනීමේදී අපි දන්නවා පහුගිය කාලේ අපේ රටේ විශේෂයෙන් අපේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න එහෙම නැත්නම් අපේ රටේ අර මං කියපු තියෙන ජාතික වැදගත්කමකින් යුතු ස්වභාවික සම්පත් ඒ වගේම අපේ සංස්කෘතික උරුමයන් මෙන්න මේවා ජාත්‍යන්තරයට ගෙනියන්න අපේ රටේ සංචාරක ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි. හැබැයි අවාසනාවකට අපේ රටේ මම හිතනවා සංචාරක ප්‍රවර්ධනය කියන්නේ ජාවාරමක් වෙලා තිබුණේ. අපි දන්නවා මේ කලාපේ රටවල් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව තරම් තමන්ගේ රටේ ඩෙස්ටිනේෂන් ඉමේජ් එක එමත් නැත්නම් බ්‍රෑන්ඩින් කැම්පේන් එක වෙනස් කරපු රටක් තව නැති තරම්. පෞගේ දවස්වල අලුත්ම ව්‍යාපෘතියක් ඉදිරිපත් කෙරුවා පෞගේ රජයෙන් අපේ රට සංචාරක ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කරන්න තේමා පාඨය You will come back for more කියලා. අපි දන්නවා ඉන්දියාව ගත්තොත් ඒගොල්ලන්ගේ ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා කියන කැම්පේන් එක දැන් අවුරුදු 15කට වැඩියේ තමන්ගේ ඒගොල්ලන්ගේ සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ඒගොල්ලන් පාවිච්චි කරමින් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් විශේෂයෙන් මම මුලින් සඳහන් කරත් වගේ නිදහසෙන් පස්සේ අපි ට්‍රොපිකල් අයිලන්ඩ් කියලා පාවිච්චි කරා. ඊට පස්සේ අපි ඒක ලෑන්ඩ් ලයික් නෝ අදර් කියලා මාරු කරා. ඊට පස්සේ ආයේ සෝ ශ්‍රී ලංකා මිරකල් ඔෆ් ඒෂියා මේ වගේ විවිධ රිෆ්‍රෙෂින්ග් ශ්‍රී ලංකා. ඊට පස්සේ අලුතෙන්ම කිසිම අවශ්‍යතාවයක් නැතුව මේ පහුගිය අවුරුද්දේ You will come back for more කියලා රුපියල් මිලියන 10000 ගණනින් වියදම් කරලා ජනතාවගේ මුදල් නාස්ති කරන ව්‍යාපෘති බවට පත් කරගත්තා. මේකේ මූලික අරමුණුනේ අපි කල්පනා කරනවා මේ මුදල් පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපෘති එහෙම නැත්නම් තමන්ගේ ගජ මිතුරන් එක්ක තමන්ගේ ව්‍යාපාර කරනවා විනා අපේ රටේ සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම නෙමෙයි. අන්න ඒ වෙනුවට අපි යෝජනා කරලා තියෙනවා අපේ සංචාරක ප්‍රතිපත්තියේ නැෂනල් බ්‍රෑන්ඩින් කැම්පේන් එකක්. මේ නැෂනල් බ්‍රෑන්ඩින් කැම්පේන් එක අපි යෝජනා කරන්නේ සියලුම ශේත්‍ර මේකට ඒකාබද්ධ කරන්න. ඒක අපේ මැණික් සම්පත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ තේ වෙන්න පුළුවන්, අපේ සංස්කෘතික උරුමය, ඒ වගේම අපේ සංචාරක ශේත්‍රය හා බැඳුණු අපේ ස්වභාවික සම්පත්, මේ කියන සියලුම දේවල් ඒක රාශී කරගත්ත නේෂන් බ්‍රෑන්ඩින් කැම්පේන් එකක් අපි යෝජනා කරලා තියෙනවා අපේ 2030 සංචාරක ඉලක්කවලට යන්න. මෙන්න මේ අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අපි දන්නවා අපිට අවශ්‍යයි යම්කිසි ව්‍යුහාත්මක වෙනස්කම්, ඒ වගේම සංචාරක පනතේ යම් යම් වෙනස්කම් සිදු කරන්නට. ඒ සඳහාත් අපි අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ශේත්‍රය මම මුලින්ම සඳහන් කරා ඉතාමත්ම සංවිධිත ශේත්‍රයක්. ඒ නිසා විවිධ ආයතන මේ හා සම්බන්ධ වෙනවා. ඇත්තටම මේක සංචාරක අමාත්‍යාංශයට, එහෙම නැත්නම් සංචාරක ප්‍රවර්ධන අධිකාරියට, සංවර්ධන අධිකාරියට තනියම කරන්න පුළුවන් හෝ තනියම කළ යුතු කාර්යයක් නෙමෙයි.
සංචාරක ශේත්‍රයේ කවින්ද මහතා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
අවත් ආයතන ගණනාවක් මේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වෙනවා. අපි ගත්තොත් එහෙම අපේ ඉඩම් සම්පත මේ සඳහා අවශ්‍යයි. ඊළඟට වන සම්පත, වන සංරක්ෂණ, ඊළඟට සංස්කෘතික මධ්‍යම සංස්කෘතික අරමුදල, මෙවැනි විවිධ ආයතන ගණනාවක් මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙනවා. මෙන්න මේ සියලුම ආයතන ඒකාබද්ධ කරපු මධ්‍යම මෙහෙයුම් කමිටුවක් අපි යෝජනා කරලා තියෙනවා. මේ සංචාරක කර්මාන්තය මීට වඩා විධිමත්ව ඉදිරියට ගෙනියන්න අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි දන්නවා ජාතික ගුවන් සේවයේ වැදගත්කම. අර මම මුලින් සඳහන් කරත් වගේ ඇත්තටම තායිලන්තයේ වගේ රටක් ඒගොල්ලන්ගේ සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ඉහළ තලයකට ගේන්න ඒගොල්ලන්ගේ ජාතික ගුවන් සේවය පාවිච්චි කරනකොට අපි දන්නවා පහුගිය රජයන් අපේ ජාතික ගුවන් සේවයට කරේ මොකද්ද කියලා. ඒක ඇත්තටම පවත්වාගෙන යන්න බැරි අධික ණය බරක්, තමන්ගේ පවුලේ ඥාතීන්ට ඕන ඕන විදිහට පාවිච්චි කරපු ගුවන් යාන පාවිච්චි කරපු, ඒ තත්වෙන් තමයි අපේ ජාතික ගුවන් සේවය යොදවගත්තේ අපේ රටේ මිරකලින් හිටපු පාලකයින්. ඒ වෙනුවට අපේ ජාතික ජනබලවේගයේ රජය අපි තීරණයක් ගත්තා. අපි බලයට පැමිණිවාම මේක පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරලා අපි ජාතික ගුවන් සේවය අපි විකුණා දැමීමේ තීරණයක් නැහැ, අපි මේක පවත්වාගෙන යනවා කියලා. අනේ ඒ හරහා අපේ ජාතික ගුවන් සේවයේ ගුවන් යාන තව අපේ විශාල වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි ප්‍රදේශවලට යොදවලා සංචාරකයන් අපේ රට ආකර්ෂණය ගැනීමේ අවශ්‍යතාවය අපි විශේෂයෙන්ම සඳහන් කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම අපි දන්නවා මේ නැව් ආශ්‍රිත සංචාරක කර්මාන්තය, එහෙම නැත්නම් ක්‍රූස් ටූරිසම් කියන සංචාරක ආකර්ෂණය, මේ සඳහා ශ්‍රී ලංකාව ඉතාමත්ම යෝග්‍ය
ගරු දූපතාචාර්ය රුවන් චමින්ද රණසිංහ
අවසන් කරනවා කතානායකතුමනි. ඉතින් මෙන්න මේ වගේ මෙතෙක් කාලයක් කිසිම රජයක් තමන්ගේ අවධානය යොමු නොකර සංචාරක ආකර්ෂණයන් කෙරෙහි යොමු අපේ අවධානය යොමු කරලා සැලසුම් හදලා, අර මම මුලිනුත් සඳහන් කර අපේ මේ රටේ බහුතර ජනතාවක් අපි පිළිබඳව විශ්වාසය තබලා අපිට පැවරු වගකීම විශේෂයෙන්ම අර දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනුවට යහපත් දේශපාලන සංස්කෘතියක්, ඒ වගේම සහභාගීත්ව ආර්ථිකයක් තුලින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ රට උදා කිරීමේ ඒ වගකීම ඉටු කිරීම සඳහා මේ සංචාරක ශේත්‍රයේ මේ වගේ අංශයක් මේ වගේ සැලසුම් අපේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. අනේ ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටින බව ප්‍රකාශ කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Honorable Mr. Chanakyam Rasa Manikyam, you have 9 minutes. Garu Ananda Vijayapala Mata.
Garu Kathanayakathumani, Dayasiri Mantrithuma meeta sulu mohothakata pera prakasha kala attanakota ganeem sambandhayen uturedi eka neetiyakut dakunedi eka neetiyakut kriyaatmaka karanawa kiyala. මම මීට සුළු මොහොතකට පෙර පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව විමසීමක් කරා. පොලිස්පතිවරයා කිව්වා එහෙම සිද්ධියක් නැහැ, එහෙම නීති දෙකක් ඇතත නෙවෙයි, ත්‍රස්තවාද වැළැක්වීමේ පනත යටතේ තමයි උතුරෙත් කරුණු වාර්තා කරලා තියෙන්නේ කියලා. ඉතින් දයාසිරි මහත්මයා මේ අවස්ථාවේ කරලා තියෙන්නේ නැවත වතාවක් ජාතිවාදයේ අවසන ප්‍රකාශයක් තමයි කරලා තියෙන්නේ, උතුරට එක නීතියයි දකුණට එක නීතියයි කියලා. මං හිතන්නේ උන්ගේ දේශපාලන බංකොලොත් භාවයේ නැවත නැවතත් ප්‍රදර්ශනය කිරීමට තමයි මේ ආකාරයට අසත්‍ය ප්‍රකාශ මේ සභාවට ප්‍රකාශ කරන්න කියලා කියා සිටින කැමැති ගරු කතානායකතුමනි.
Honorable Mr. Chanakyam Rasa Manikyam Mata.
Thank you, Honorable Speaker. உண்மையிலே முதலாவதாக இந்த சபையிலே NPP அரசாங்கத்துக்கினுடைய வாழ்த்துக்களை நான் முதலாவதாக சொல்ல விரும்புகிறேன் என்றால் ஒரு காரிய வரலாற்று சாதனை இந்த சபையிலே.
தயாசிரி ஜெயசேகர மாதா.
ஒரு கதாநாயகதுமணி ஆனந்த விஜயபால மெத்தமாட்ட கியன்ன கெமதி அகை ஜீவித இத்திஹாச கவதக்குவத் மதக தியாகன் ஜாதிவாதி வெளியும் அப்பினிந்தலனே හරි, ඔබතුමා මට ජාතිවාදී කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම ගැන මම හෙලා දැක්වුවා පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි ඔබතුමා පොලිසිය වලට ඇඟිලි ගහන්නේ නැහැ කිව්වා. ඔබතුමා ආනන්ද විජේපාල මහත්තයා විදිහට ලේකම් විදිහට වැඩ කරනකොට දූෂණ විරෝධී එකේ කමිටුවේ ලේකම්වරයා විදිහට වැඩ කරනකොට සභාපති අනුරසානායක මැතිතුමා යටතේ එදා ඔබතුමා කරපු ඒවා පොලිසිය වලට අනුදුන්නේවා අද උසාවියේ තියෙනවා. පදතියාගන්න. මම ඒකයි කිව්වේ මට මට කතා කරන්න දෙන්න.
ඔබතුමාට
මට මට කතා කරන්න දෙන්න.
මම කතානායකතුමාට කතා කරන්න. ගරු කතානායකතුමනි. මොකද මේක ගරු කතානායකතුමනි
සභානායකතුමනි උත්තර හරයි දෙන්න.
ගරු කතානායකතුමනි මේක 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 මෙහෙමයි. දැන් එතුමා ප්‍රකාශයක් කළා. ඒකට ගරු ඇමතුමා පොලිස්පතිතුමාගෙන් විමසීමක් කළා සභාවට දැනුම් දුන්නා. එතකොට ඒ හැම වෙලාවෙම ඔබතුමාගේ නම කියන්නේ නැතුව උත්තර දෙන්න බෑනේ. ඊපස්සේ ඔබතුමා දැන් මොකද කරන්නේ? තවත් ඒක පිටිපස්සට ගෙනහිල්ලා තවත් කරුණු ඒ නිසා ඔබතුමා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒකට ගමතුමා වගකීමකින් කරුණු ඉදිරිපත් කළා. එච්චරයි කරු කතානායකතුමනි. මේක එහෙම නැද්ද මේ විවාද කරන්න වෙන්නේ නැහනේ. ඒ නිසා මම කරුණාකර ඉල්ලා සිටිනවා ගරු දයාසිරි මන්ත්‍රීතුමා ගරු දයාසිරි මැතිතුමා ඒ නිසා ඔබතුමාට අපි ඉල්ලා හිටිනවා මේ වැඩේ ඉදිරියට දෙන්න එපා. එතකොට ආයි එතකොට ආයිත් මහජන ආරක්ෂක ප්‍රධානතුමා ආයි කතා කරන්න ඕනේ. මොකද්ද මේ? නෑ නෑ ඔබතුමා තේරුම් ගන්න ඔබතුමා මූලාශ්‍රයට
අනුව කතා කරන්න. අපිට කරගෙන යන්න බෑනේ
මේ පත්‍රය. දයාසිරි මන්ත්‍රීතුමා ඇයි ඔබතුමාට විශේෂ අයිතියක් තිබෙනවද? ඒ නිසා එක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය පාර්ලිමේන්තුවේ හිටියපු අවුරුදු ගාන එච්චර වැදගත් නැන්න අවුරුදු 24ක මන්ත්‍රී කෙනෙක් මෙතන ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා
අවුරුදු 24ක මන්ත්‍රී කෙනෙක් මෙතන ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා මේක විවාදයක් වඩ
පස්ස කරන්නේ. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් ඕඩර්ස් දන්නේ නැතුව බොරු කියනවා
කියලා.
ජාතිවාදී ප්‍රකාශයක් තමයි කළේ ඔබතුමා. ඒ නිසා ඔබතුමා ඉල්ලා සිටින ගරු කතානායකතුමනි මේකට ඉඩ දෙන්න එපා. මේකට ඉඩ දෙන්න එපා ඔබතුමා.
නෑ එහෙම කරන්න බෑ. එහෙම දුම දෙන පාලනය කරන්න. ගරු කතානායකතුමායි ගරු කතානායකතුමා සභානායකතුමාට පාලනය කරන්නද පාර්ලිමේන්තු. කරුණාකරලා මට මයික් එක දෙන්න. මට මයික් එක දෙන්න. ඔය මයික් එක දෙන්න මාර පස්සේ.
ගරු දයසිරි ජයසිරි මහතුමායි තාමත් කෙටියෙන්
ගරු කතානායකතුමා මම ඔබතුමාට බොහොම ගෞරවයෙන් කියන්නේ මම බොහොම ගෞරවයෙන් කියන්නේ සභානායකතුමාට මේ පාර්ලිමේන්තු පාලනය කරන ඔබතුමා ඔබතුමායි මට මයික් එක දෙනවද නැත්නම් දීමේ කරන්න ඕන
ඔබතුමාට දැන් මයික්
එක දෙන්න තාමත් කෙටියෙන් ඉවර කරන්න මට කියන දෙන්න
තාමත් කෙටියෙන් ඉවර කරන්න
ඒ නිසා මම කියන්න කැමතියි ඒව උසාවි වල බොහොම පැහැදිලිව තියෙනවා ඒ නිසා මට ජාතිවාදී කියලා කියපු එක කරුණාකරලා ඉල්ලාස් කරගන්න කිසි වෙලාවක මම එකම එක කාරණේ කිව්වේ උතුරේ සා දකුණේ නඩු පවරනකොට ඔබතුමා නෙමෙයි මම කියන්නේ මේ පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන්න කරුණාකරලා ඔවුන්ට මේ ඉතාම වැදගත් කාරණයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් යම් උපදෙසක් අරගෙන ඒකට නඩු පවරන්න කියලා කියන්නේ මොකද මේ ජාතිවාදය තුරන් කරන්න නම් ගන්න තීන්දුව ටික අපි හරියට ගන්න ඕන නිසා මොකද කියන්න
ආනන්ද විජේපාල මහත්මයා උපදෙස් දෙන ජාතිවාදතුමා ඉන්නවා ඔබතුමා උපදෙස් අවශ්‍ය නැහැ අපිට
හරි මේක විවාදයක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමා අපි විවාදේ ඉස්සරහට ගෙනියමු. ගරු විපක්ෂ නායකතුමා විවාදේ ඉස්සරහට ගෙනියමු. නැත කාලේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා අපිට. ඒක නිසා විවාදේ ඉස්සරහට ගෙනියමු.
පොඩ්ඩක් ඔබතුමා දැනුවත් කරන්න විශේෂයෙන්ම මේ සභාවත් දැනුවත් කරන්න මම මේ කතා කරේ.
ගරු
මං හිතන්නේ
විපක්ෂ නායකතුමා
විනාඩියක් ගරු කතානායකතුමා මං හිතන්නේ ලේකම්තුමියත් එකඟ වෙයි මම
මේ ගරු විපක්ෂ නායකතුමා
පිළිබඳව නෑ. මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් කියලා තියෙනවා. තමයි ස්ථාවර නියෝග. ඒ ස්ථාවර නියෝගවල 91 ඌ යටතේ මම හිතන්නේ අපේ පළපුරුදු ගරු මන්ත්‍රීතුමාලත් දන්නවා කිසිම මන්ත්‍රීවරයෙකු වෙනත් මන්ත්‍රීවරයෙකුට අයුතු ආරෝපිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීම හෝ නොකරනු ලැබිය යුත්තේ එවන් දෙයක් සිදු වෙනකොට ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ හැන්සාඩ් වාර්තාවෙන් ඒවා ඉවත් කිරීම මම හිතනවා මේ ස්ථාවර නියෝග පිළිපැදීම ඉතාමත් වැදගත් වෙනවා බිමල් රත්නායක මැතිතුමාත් අපේ නලින්ද ජයසිස මැතිතුමාත් අපේ ගරු අගමැතිතුමියත් අපේ විජිතහෙර රත්නත්තුත් මේවා ගැන දන්නවා ඉතින් අපි ඒකට අනුව කටයුතු කරමු එච්චරයි මට කියන්න
තියෙන්නේ ඔබතුමාගේ අවසරය
ගරු සභානායකතුමා
ගරු විපක්ෂ නායකතුමා කියපු ස්ටෑන්ඩින් ඕඩර් එක හරි පැහැදිලි එය මේ පාර්ලිමේන්තුවේ සූදානම රකින්න ඕන නමුත් පැහැදිලිවම මෙම මන්ත්‍රීතුමා උතුරට එක නීතියකුත් දකුණට එක නීතියකුත් ශ්‍රී ලංකා පොලිසිය විසින් යොදාගත්තා කියන එක මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. එක බොරුවක් බව රටේ පොලිස්පතිතුමා කියලා තිබෙනවා. එක ගරු ඇමතිතුමා වගකීමෙන් ප්‍රකාශ කළා තිබෙනවා. එතකොට ඒක ජාතිවාදී ප්‍රකාශයක්. එහෙනම් ඒක අයින් කරගන්න නම් ගරු විපක්ෂ නායකතුමනි ඒක කරපු පුද්ගලයා ඒක අයින් කරගන්න ඕන. මොකද මේ ඔක්කොම සෝෂල් මීඩියා වල කට්වල යනකොට එඩිට් කළ යනකොට මම පත්‍රවල මෙව කරනකොට මම පාර්ලිමේන්තුවේ කිව්ව දෙයක් ඕන පුවත්පතකට වාර්තා කරන්න පුළුවන් සරල නෑ ඒ නිසා අපි විපක්ෂ නායකතුමාට කියනවා මම හිතා ඔබතුමාගේ පක්ෂය එතුමා ඡන්දෙ ඉල්ලුවේ එක්ක එතුමා එක්ක මේ පාර්ලිමේන්තුවේ පාණ වෙනව නැත්නම් පක්ෂයෙන් පාණ වෙන්න ඒ නිසා මම ගරු විජේපාල මහත්මයාට කියන්න කැමතියි ගරු ඇමතුමාට එතුමා ඒක අස් කරගත්තොත් අපිට එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට ඉල්ලාස් කරගන්න දෙයක් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ කතා කරන්නේ අපට අදාළ පුද්ගලික ආරෝපණයක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඉතා පැහැදිලිව කිව්වා උතුරට එක නීතියක් දකුණට එක නීතියක්. ඉතින් ඒක ජාතිවාදීන්. ඒක ජාතිවාදී නැද්ද? මම මෙතන ඉන්නවනේ ගරු මන්ත්‍රීතුමාලා. විවිධ පක්ෂ වලින් අවිල ඉන්න එක පක්ෂකින් දෙකකින් අරුණාම මගේ දැනීම හැටියට කිසිම ජාතිවාදී පදනමකින් නැතුව ඉතාම ශ්‍රී ලාංකික පදනමින් සඳහන් ආපු ගරු මන්ත්‍රීතුමාලා රාශියක් විපක්ෂයේ ඉන්නවා. අපි ඒක රෙස්පෙක්ට් කරනවා. ඒ නිසා අපි ඔතුමා ඉල්ලාසෙ ඉන්නේ. ඒක ඉල්ලාස් කරගත යුතු නැත්තේ ආනන්ද විජේපාල මැතිතුමා. ඉතින් නිශ්චිත ජාතිවාදී ප්‍රකාශයක් අදාළ මන්ත්‍රීතුමා කරපු නිසා.
ගරු දයසිරි ජයසේකර
මහත්මයා
අපි මේක විවාදයක් නොකරගෙන මොකද මන්ත්‍රීවරුන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා තමයි කාලේ
මගේ නම කියලා
මගේ නම සඳහන් කාලේ තමයි මේකෙන් අඩු වෙන්නේ
ඉතින් ඔබතුමා මට කියන දේ නම් ඉවරයිනේ හරි හරි
හරි
මම කිසි වෙලාවක ජාතිවාදී ප්‍රකාශයක් දෙන්නේ නැහැ පැහැදිලිව ඒ පිළිබඳව හොයලා බලන්න කියන ඉල්ලීම මගේ තියෙන්නේ ඒ නිසා කතා කරලා ඒකන කතා කරලා තීරණය කරන්න ඔබතුමා ඇත්තටම මට කියන්න
තියෙන්නේ රයිට් රයිට් අපි ඉස්සරහට 30 second honorable arjuna mantrituma
karu kadanayakthuma thank you mama represent karanne utura kalin aandawal wala aniwaryenma api dakka jaathiwadima hondarama tibba apiwa wen karala apiwa damala hatiyata apiwa me palanayak kara habai me aandwe ada wenakan කිසි දෙයක් එම කරලා නැහැ මම උතුර රිප්‍රසන්ට් කරන නිසා මම ඒක කියන්න කැමැති මට දැන් මේ වෙලාවට අපේ දෙමළ ජනතාවට ඇත්තටම ගොඩක් දැන් මේක නිකන් ගත්තොත් NPP කින් තුන් දෙනෙක් ඒගොල්ලෝ තෝරලා තියෙනවා අපේ පරණ බොරු කරන ඇමතිලාව අයින් කරලා ඒ අපේව දැන් ස්වාධීනම අපි ආවා ඒකට හේතුව අපි දැන් කවදාවත් මේ ආණ්ඩුවෙන් කිසි දෙයක් එහෙම එකක් ඉන්න නැහැ කියලා හිතාගෙන තමයි අපේ මිනිස්සු අපේ ජනතාව ඡන්ද දීලා තියෙන්නේ අපයි පාර්ලිමේන්තුව ඇතුලේ තමයි මේගොල්ලෝ ජාතිවාදීම කරන්නේ මට නෑ මට එකක් කියන්න දෙන්න ඕනේ ඊයේ මම
දැන් මේ මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න ඒකේ පොයින්ට් එක මොකද්ද කියලා අහන්න ඔබතුමා 33ද කිව්වේ 33 යටද ස්ථාවර නියෝග 33 යටද කතා කරන්නේ
ඔව් ඔව්
ආ බොහොම කෙටියෙන් කතා කරලා අවසන් කරන්න
33
යටද
මට තව එකක් කියන්න කැමැති මට පස්සේ අවස්ථාව දෙන්න විපස්සනායකේ මේ කාමරේ මට පාර දුන්නා හැබැයි මම මේක පොඩි ළමයි වගේ මේක කම්ප්ලයින්ට් කරන්න යන්නේ නැහැ හැබැයි මම ડોක්ටර් කෙනෙක් මං ගැවුත් මට CPR කරන්න වෙනවා ඒ නිසා මං ගැවුවේ නැහැ thank you
right right right
අප ඒ නිසා තමයි කියන්නේ ස්ථාවර නියෝග හරියට පාවිච්චි කරන්න කියලා. ජේෂ්ඨ මන්ත්‍රීවරු ස්ථාවර නියෝග නමින් එකක දේවල් කරාම අලුත් මන්ත්‍රීවරු එක තමයි ගන්න ආදර්ශය. ඒකයි මම ඔතුමාට කිව්වේ ස්ථාවර නියෝග පාවිච්චි කරන්න කියලා. කියන්නේ උපදෙස් දෙන්න.
හරි.
Sir, honorable speaker, I want to add to what the leader of the house said. ස්ථාවර නියෝග 33 තියෙන ගරු කතානායකතුමා ප්‍රශ්න කිරීමේ අවස්ථාවේ සම්මෙලන ක්වෙස්චන් එකක් අහන්න බලන්න කරන්නේ. මෙතුමා හරි. ඔබතුමා හරි. මේ නිසා අපි ස්ථාවර නියෝග හරියට පාවිච්චි කරමු.
හරි. අර එකයි ඉන්නේ ගරු മന്ത്രി අපි සභාවේ ලොකු අපි විවාදයේ ඉස්සරහට ගෙන යමු නැත්නම් ලොකු අසද්ද ඩොක්ටර් හර්ෂද සිල්ලා
බොමිසුතේ ගරු කතානායකතුමා නම්බර් 33 ඉන් ද ස්ටෑන්ඩින් ඕඩර් සේස් එනි මෙම්බර් මේ පුට් not more than 2 supplementary questions for any answer given to ස්ටෑන්ඩින් ඕඩර් 32 so ස්ටෑන්ඩින් ඕඩර් 32 sir are questions during question time so you can't use he can't use 33 to question a member it is completely wrong thank you
right.